ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS රේඩියෝ
SBS ගුවන් විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදිලිය සමග sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය එන්න එන්නම උණුසුම් වන සේයාවක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් මේ පුංචි ඡන්දේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සිදුවන නාම යෝජනා භාරදීම්, ඒ වගේම මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටියා. මේ වෙනකොට නාම යෝජනා භාරදීම සඳහා වන අවසන් දිනය දැන් හමාර වෙලා තියෙන්නේ, නිමාවට පත් වෙලා තියෙන්නේ. ඒකම ඡන්දයටත් මේ වෙනකොට දිනය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ උණුසුම් වාතාවරණයත් එක්ක පුංචි ඡන්දයට කොහොමද ශ්‍රී ලාංකීය දේශපාලනය පෙළ ගැසෙන්නේ? අපි එතනින් අද දවසේදී සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරමු. තොරතුරු වාර්තාකරණයට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝන් සුබෝදැසනක් මනෝජ්.
අයබෝන් සුබෝදැසනක් විල්රුක්ෂි.
කොහොමද ලකලැස්සිය පුංචි ඡන්දයට මේ වෙනකොට නාම යෝජනා භාරදීම අවසන් වෙලා තියෙන ඡන්දයට දිනක් ප්‍රකාශ කළ තියෙන්නේ? මොකද ඒ සම්බන්ධව සැකසෙන වටපිටාව ශ්‍රී ලංකීය දේශපාලනයේ?
ඔව්, විශේෂයෙන්ම විපක්ෂය බලාපොරොත්තු වුණු පරිදි පුංචි ඡන්දය තියයිද කල්යයිද, ඒ සම්බන්ධයෙන් වෙනත් ගැටලු මතුවේද කියමින් ඉන්න අතරේ පහුගිය දවසේ ඒ සඳහා අපමුදල් තැන්පත් කරන්න දින දුන්නා, නාම යෝජනා සඳහා දින දුන්නා. පහුගිය 21 වෙනිදා මධ්‍යාහ්න 12 වෙනිදා නාම යෝජනා සඳහා වන කාලය අවසන් වුණා වගේම දැන් මේ වන විට ඡන්දය පවත්වන්න අදාළ දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය මාර්තු මාසේ 9 වෙනිදා පවත්වන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට දිනය දැනුම් දුන්නා කියලා මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. එතකොට දැන් මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වෙන්න තියෙන්නේ. නමුත් වෙනද තරම් උණුසුමක් මැතිවරණ ප්‍රචාරණයට උනන්දුවක් දක්වන බවක් තාම පෙනෙන්නේ නැහැ. ඒ මොකද තනින් තනින් කනින් කොනින් විවිධ කණ්ඩායම් සඳහන් කරන සමහර ලාවට මැතිවරණේ කල්යයිද දන්නේ නැහැ. මොකක් හරි වෙනයම් ක්‍රියාමාර්ගයකට මූණ දෙන්න වේද දන්නේ නැහැ කියන අදහස දක්වමින් ඉන්නවා. කොහොමුණත් දැන් මේ අනුව මැතිවරණට දින දීලා ඉවරයි, අපමුදල් තැන්පත් කරලා ඉවරයි, නාම යෝජනා ලබා දීලා ඉවරයි. ඒ අනුව පක්ෂ ඡන්දයට සූදානම් වෙන්න තමයි දැන් කාලය ලැබිලා තියෙන්නේ.
ඔව්, මාර්තු මාසේ 9 වෙනිදා බැලුවොත් එහෙම සතිය දවසක් බ්‍රහස්පතින්දාවක්. මේක ටිකක් වෙනස් නේද මනෝජ්? සාමාන්‍යයෙන් අපි දකින්නේ මැතිවරණ සති අන්තයේ පැවැත්වෙනවා බොහෝ විට ශ්‍රී ලංකාවේ. මෙවර මේ දිනේ සම්බන්ධව, දිනේ තීරණය කිරීම හා සම්බන්ධව ඒ සතිය දිනයක් වීම පිළිබඳව තියෙනවද යම් කතාබහක්?
ඔව්, එහෙම විශේෂ කතාබහක් නැහැ. හැබැයි පහුගිය දවස්වල සාකච්ඡා වුණා මැතිවරණ වියදම් වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කරද්දී සතිය දවසක් වුණොතින් අතිකාල ගෙවන්න තියෙන මුදල් එතරම් බෑ වෙන එකක් නැහැ. එතකොට යාන්ත්‍රණය පහසු වෙයි. මේ වගේ දේවල් දැන් කාලෙකට කලින් මැතිවරණය සඳහා වියදම ගැන සාකච්ඡා කරද්දී සංවාදයට ලක් වුණු කාරණා බවට පත් වුණා. නමුත් එහෙම දෙයක් මතුනේ නැහැ. දිනේ විතරක් ප්‍රකාශයට පත් කරා. මැතිවරණ කොමිසමට දිනයක් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය මත දිනේ ප්‍රකාශයට පත් කරා. නමුත් ඒ ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. හැබැයි අර මුලින් කිව්වා වගේ සතිය දවසක පැවැත්වුණොතින් වියදම් සම්බන්ධයෙන්, පඩි නඩි ගෙවීම, වේතන සම්බන්ධයෙන් වන ගැටලුවට යම් ආකාරයෙන් සහනයක් ලැබෙනවා වෙන්න පුළුවන්.
අපි ගිය සතියේදී මේ විශේෂාංගයෙන් කතා බහ කරපු කාරණාවක මීළඟ පියවර කෙරෙහි අවධානය යොමු කරන්න කැපති. අපි ගියවර සාකච්ඡා කළා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබි රහ්මාන් සූදානම් වෙනවායි කියලා කොළඹ පුරපති තනතුරට ඉදිරිපත් වීම. ඉතින් මේ සතිය වෙනකොට මේ තත්ත්වයේ තවත් උත්සන්න වෙමින් පවතින ආකාරයක් අපි දකිනවා. අපි දන්නවා කොළඹ මේ පුරපති තනතුර බොහෝ වෙලාවට, මේ නගරාධිපති තනතුර බොහෝ වෙලාවට මේ එක්සත් ජාතික පක්ෂය සතුවන තනතුරක්. ඉතින් දෙපිරිසක් අතර යම් තරඟයක් තියෙන වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. මුජිබි රහ්මාන් එකතකින් සූදානම් වෙනවා. ඒ වගේම රෝසි සේනානායක වර්තමාන නගරාධිපතිනිය ඉදිරියටත් සූදානම් වෙනවා මේ තනතුරු රැක ගැනීම උදෙසා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඊට අමතරව අනෙකුත් පක්ෂවල සූදානම කොහොමද මේ කොළඹ නගර සභාව කෙරේ? මොකද පළාත් පාලන මැතිවරණයේ මේ නගර සභා ඡන්දයේ කොළඹ නගර සභාව ඉතාමත්ම සුවිශේෂී. මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව්, දැන් මෙවර සඳහන ගත්තට පස්සේ පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයයි සමහර පළාත් පාලන ආයතන සඳහා එක්ව තරඟ කරනවා කියලා කිව්වා. සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ ලකුණෙන්, සමහර වෙලාවට පොහොට්ටුවේ ලකුණෙන්, තවත් තැනක සඳහනයකින් මේ වගේ අදහස් ප්‍රකාශ වුණානේ. දැන් මේ වෙනකොට කොළඹ මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම නාම යෝජනාවක් ලබා දීලා නැහැ. ඒකෝර එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනාවට අනුව පුරපති අපේක්ෂිකාව විදියට දැනට ඉන්න අත්දැකීම් සහිත රෝසි සේනානායක හිටපු පුරපතිනිය මෙවරත් කොළඹ මහනගර සභාවේ පුරපති තනතුරට එක්සත් ජාතික පක්ෂ නාම යෝජනා ලැයිස්තුවෙන් නායකත්වයේ අරගෙන නාම යෝජනා බාර දීලා තියෙනවා. එතකොට ඔබ කිව්වා වගේ පහුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අසුණා කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂක තනතුරට තරග කිරීමේ බලාපොරොත්තුවෙන් අයින් වෙනවා කියලා. ඒ අනුව සමග ජන බලවේගයේ ප්‍රධාන අපේක්ෂකයා පුරපති අපේක්ෂකයා විදිහට මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් වෙනවා ඇති. එතකොට ජාතික ජන බලවේගයේ ඊළඟ ප්‍රමුඛ කණ්ඩායම එහි නායකත්වය රායි කැලී බල්තසාර ප්‍රමුඛ කණ්ඩායමක් නාම යෝජනා ලබා දුන්නා. එතකොට පුරපති අපේක්ෂිකාව බවට පත්වන්නේ ප්‍රධාන අපේක්ෂිකාව කණ්ඩායම් නායිකාව බ්‍රයි කැලි බල්තසාර්. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේ ප්‍රධානම අවධානය තියෙන තැන කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂක සමට එතකොට තුන්දෙනෙකුගේ සටනක් තුන්කොන් සටනක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා මෙවර පළාත් පාලන මැතිවරණට අදාළව.
ඔව්, ඒ තුන් කොන්සර්ටනේ දෙපාර්ශ්වයක් අදහස් දක්වලා හිටියා මාධ්‍යයට. එයින් යම් කොටසක් මං ඉදිරිපත් කරන්න කැමති. විශේෂයෙන් මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයාගේ අදහස, මොකද ඔහු පුරපති තනතුරට සජබෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ පවා අතහරලා තියෙන්නේ මේ වෙනකොට. මුජිබ් රහ්මාන් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ යම් අදහසක් ඉදිරිපත් කරමින් තමයි මේ සමුගැනීම සිදු කළේ. මේ මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරපු ප්‍රකාශය.
අපේ පක්ෂයේ තීන්දුව කරපු පරිදි මම අද දින කොළඹ නගර සභාවේ නගරාධිපතිවන් තනතුර තරම් කරන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බව මම ඔබතුමාට දැනුම් දෙන්න කැමතියි. ඒ වගේම මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන් කිසිදු ලෙසකින් මේ මැතිවරණය නොපත්වා ඉන්නේ නැතුව, මේ මැතිවරණයට බාධා පමුණවන්නේ නැතුව, රජයේ වගකීමක් හැටියට මේ මැතිවරණයට පවත්වන්න කොමිසමට අවශ්‍ය සියලු කටයුතු සලස්සා දෙන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්න කැමතියි.
හොඳයි, දැන් අපි ඉදිරිපත් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ අදහසේ සම්බන්ධයෙන්. ඇත්තටම මේ දෙගොල්ලෝ දෙපිරිසක් විදිහට වෙන් වෙලා ගියාට මේ ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය කියලත් එක්සත් ජාතික පක්ෂ වත්මන් නියෝජ්‍ය නායකවරයා රුවන් විජේවර්ධන හිදී සඳහන් කිරීමක් කළා. මේ රුවන් විජේවර්ධන සහ රෝසි සේනානායක මේ පුරපති තනතුරු සම්බන්ධව සපුංචි ඡන්දය සම්බන්ධව ඉදිරිපත් කරපු අදහස්.
අපේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් දෙකක් තියෙනවා. සමග ජන බලවේගයත් කියන්නේ අපෙන් ඉතින් කඩාගෙන ගිය පක්ෂය. සහෝදර මන්ත්‍රීවරු එතනත් ඉන්නවා. අභියෝගයක් නෙවෙයි ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ බලකොටුව.
ඉතිහාසයේ අපේ පරම්පරික බලකොටු කියන වෝ නමකට දෙන ඡන්දයට වඩා වැඩක් කරන්න පුළුවන් කාටද කරලා තියෙන්නේ, කවුද කරන්න ඉන්න පුද්ගලයා කවුද කියන එක. මේක තමයි ජනතාව අද තරුණ තරුණයන් ඉල්ලන වෙනස.
පුංචි ඡන්දය ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා එක්තරා අන්දමක උපක්‍රමශීලී ක්‍රියාදාමයක් අනුගමනය කරනවාද කියන පැනය අපිට මතුවෙනවා. මේ ගෙවිලගේ සතියේදී තවත් කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් ලබා දෙනට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග මේ කැබිනට් අමාත්‍ය ධූර දෙක හරහා යම්කිසි පිරිසක් මේ ඡන්දයට වාසිසහගත ලෙස යොදා ගැනීමේ හැකියාවක් තියෙනවාද කියන ප්‍රශ්නය මෙතනදී මතුවෙනවා. නැත්තම් මේ වගේ කාලවකවානුවකදී කැබිනට් අමාත්‍ය ධුර දෙකක් ලබා දීම පිළිබඳව මොකක්ද මේ විශේෂිත හේතුව කියන කාරණාව ඇත්තටම බොහෝ දෙනෙකුගේ සිත් තුළ මතුවුණා මේ කැබිනට් අමාත්‍ය ධුර දෙක ලබා දීමත් එක්ක. ඒ පිළිබඳව මතුවන කාරණා, ගොනුවන කාරණා කෙරෙහි මං මේ ළඟ අවධානය යොමු කරන්න කැමති මනෝජ්.
ඔව්, දැන් කැබිනට් මණ්ඩල අලුත් සමාජිකයන් පත්වීම පිළිබඳව අපි දැන් මාස ගාණක් තිස්සේ සාකච්ඡා කරනවා. අයවැයට කලින් වෙයි, අයවැයට පස්සේ වෙයි, ගිය නොවැම්බර් මාසේ වෙයි මේ වගේ අදහස් තිබුණානේ. දැන් අර ඔබත් කිව්වාගේ ඡන්දෙ ලං වෙලා තවත් දෙන්නෙක් අමාත්‍ය තනතුරු වල දිවුරුම් දුන්නා. ඇමති මණ්ඩලයේ 18යි මේ දෙදෙනයි 20ක් බවට පත් වෙලා තියෙනවා. ජනාධිපතිතුමා ඇමතිවරුන්ට සනහන් කරලා තිබුණා යම් ආකාරයෙන් විෂයන් දෙකක් දරන අමාත්‍යවරුන් ඒ සඳහා අලුත් අමාත්‍ය ධුරපත් කිරීම සඳහා ඉවත් වෙන්න කියලා. ඒ කියන්නේ තනතුරු වැඩිපුර දරන අමාත්‍යංශ වලින් ඉවත් වෙන්න කියලා. එතකොට කවුරුත් කැමති නෑ ඒ පිළිබඳව කියලා ප්‍රතිපස සඳහන් කරලා තිබුණා කියලා මාධ්‍ය වාර්තා කරා. කොමනත් මහින්ද අමරවීර ඇමතිවරයා තමයි මුලින්ම තමන්ගේ අමාත්‍යංශ කීපයක වගකීම් අත්හැරියේ. වනජීවි සහ වන සම්පත් අමාත්‍යංශ ඔහු දෙන්න කැමති වුණා. ඒ අනුව පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිතුමිය දැන් වනජීවි සහ වන සම්පත් අමාත්‍ය ධුරය දරමින් කටයුතු කරනවා. එතකොට ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය තනතුර ලබා දුන්නා. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල් ඇමතිවරයාට ජල සම්පාදන විෂය අහිමි වුණා. දැන් ලංකා කම්කරු කොංග්‍රසය අපි දන්නවා මෙවර පළාත් පාලන මැතිවරණ එක්සත් ජාතික පක්ෂයේ යටතේ, එක්සත් ජාතික පක්ෂයේ අලිය ලාංඡනය යටතේ තරඟ කරන්න විශේෂයෙන් මධ්‍යම පළාත ඇතුළු පළාත් පාලන ආයතන කීපයකට නාම යෝජනා බාර දීලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට ඇතුළත්ව තමයි ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ. ඒතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක් අපි කිව්වා, හිටපු අමාත්‍යවරුන්ට තනතුරු ලබා දෙන්න කියලා පක්ෂෙන් දිගින් දිගටම ඉල්ලීම් තිබුණා. පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිතුමා හම්බ වෙලා සාකච්ඡා කරා කියලා අපි දිගින් දිගටම කිව්වා. ඔවුන්ගේ පැත්තෙන් යම් පීඩනයකුත් තියෙනවා, තමයිට අමාත්‍ය ධුර ලබා දෙන්න කියලා අපි සඳහන් කරා. ඒ පීඩනයට යම් ප්‍රතිචාරයක් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය අමාත්‍යවරියක් ලෙස දිවුරුම් දුන්නා. ඉතින් ඉදිරියේ තවදුරටත් ඇමති තනතුරු වැඩි වෙන්න සූදානම් වෙයි කියලා කියවෙනවා. ජීවන් තොන්ඩමන් ඇමතිවරයා ගැන ගත්තට පස්සේ ඔහු වයස අවුරුදු 28යි. ලංකාවේ ලාබාලම කැබිනට් අමාත්‍යවරයා විදිහට මීට කලින් කටයුතු කරලා තිබුණේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ යෞවන කටයුතු හා රැකිරක්ෂා ඇමතිවරයා විදිහට අවුරුදු 29 දී දිවුරුම් දුන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි ඒ වාර්තාව බිඳලා අවුරුදු 28 දී කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගත්ත ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා. එතකොට ඔහු දැන් ලාබාලම කැබිනට් අමාත්‍යවරයා විදිහට තමයි මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් විදිහට කටයුතු කරමින් ඉන්නේ.
දැන් කැබිනට් මණ්ඩලයේ තවත් 10ක් පුරප්පාඩුයි. 30 දෙනෙක් දක්වා කැබිනට් මණ්ඩලයට මේ අමාත්‍යවරුන් පත් කරගන්න පුළුවන්. මේ 10 පිළිබඳව යම් අනාවැකියක් තියෙනවද මේ වෙද්දි? තව මග එනවද තව අතිරේක පත්වීම්?
ඔව්, අර අපි කිව්වත් වගේ සමග ජන බලවේගයෙන් ආණ්ඩුවට කණ්ඩායමක් එකතු වෙන්න තියෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ කණ්ඩායම් පිළිබඳව කියවෙනවා. ඒත් එක්කම ඔය අපි කිව්වා හිටපු අමාත්‍යවරුන් ඉදිරි කටයුතු කරපු මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන මෙවැනි පෝට්ටේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වලට කැබිනට් අමාත්‍යවරය ඉල්ලලා තියෙනවා කියලා පොදුජන පෙරමුණෙන් ඔවුන්ටත් යම් අවස්ථාවක මේ තනතුරු ලබා දෙන්න සූදානම්. අර අපි කිව්වා අයවැයෙන් පස්සේ මේ තනතුරු දෙයි කියලා කිව්වා. ඊට පස්සේ IMF එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන ණය වැඩසටහනේ පළමු වාරිකේ ලැබුණට පස්සේ මේ තනතුරු ලබා දෙයි කියලා කිව්වා. ඉතින් තාමත් ඒ අවශ්‍යතාවන් සම්පූර්ණ වුණේ නැහැ. නමුත් ඒ අතරේ මේ තනතුරු දෙක දීලා තියෙනවා මේ පක්ෂවලින් තිබුණු පීඩනය වෙන්න පුළුවන් බොහෝ විට. හැබැයි පෝට්ටුවේ තව කණ්ඩායම් අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් ඉන්නවා.
අතරතුරේදී දැන් මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නට මහා භාණ්ඩාගාරයේ මුදල් නැහැ කියන කතාවක් පසුගිය දවස්වල විශාල වශයෙන් ප්‍රචාරයට ලක්ුණා. රට මේ වගේ ආර්ථික ආගාධයක තියෙන කාලයකදී මුදල් තියෙනවද මේ වගේ මැතිවරණ වලට වියදම් කරන්න කියලා. හැබැයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඒ සඳහා යම් දියුරුම් ප්‍රකාශයක් ලබා ගත්තයි කියලා තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මනෝජ් මේ සිදුවීම?
අපි කලින් සාකච්ඡා කරා රටේ ලොකු ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ පළාත් සභා මැතිවරණය කල් දාන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා විශ්‍රාමික උදාමුදා කර්නල්වරේ අධිකරණයට ගියා. ඊට අදාළව තමයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දියුණු පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණේ. ඒදී ඔහු සඳහන් කරනවා 2021 වසරේ ලංකාවේ අපනයන ආදායම 8.2%කින් පහළ වැටුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට 2021 ආයවැය පත්‍රයේ 11.6%කින් ඉහළ ගියා. රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න මාසෙ රුපියල් බිලියන 90ක් ඕන, විශ්‍රාම වැටුප් සමුදු දීමනා ගෙවන්න රුපියල් බිලියන 28ක් ඕන, ඖෂධ පෝර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්නන්න රුපියල් බිලියන 28ක් ඕන. මේ වගේ අවශ්‍යතා රාශියක් තියෙන වෙලාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලංකාවේ තත්වයන් ජාත්‍යන්තරය පහළ හෙළලා තියෙනවා. විශේෂයෙන් රේටින්ග්ස් ණය ලබා දීමේ තත්ත්ව, එහිඳ ජාත්‍යන්තර වෙළඳපොළින් අරමුදල් සම්පාදනය කරගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග කටයුතු කරමින් ඉන්නවා. දේශපාලන ස්ථාවරත්වයක් රටේ පවත්වා ගන්න එක වැදගත්. නමුත් ඒකට බාධා එල්ලවීම සුදුසු නැහැ කියලා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා තමන්ගේ පෙත්සමින් කියනවා. එහිඳ අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙනුත් මුදල් වෙන් කිරීම අපහසු තත්වයක් නිර්මාණය වෙලා තියෙද්දී මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණොත් ඒකට අවශ්‍ය අමතර මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම භාණ්ඩාගාරයට දෙඩි අභියෝගයක් වෙනවා. ඒ හරහා රටේ ආර්ථික තත්ත්වය වඩා අයහපත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මහින්ද සිරිවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කරලා තියෙනවා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
සතිය ශ්‍රී ලංකීය පුවත් විමසුමෙන් මීළඟට මම අවධානය යොමු කරන්න කැමති. ඔබට මතක ඇති මීට ටික දවසකට කලින් ඔය අප මුදල් තැන්පත් කරනකොට මේ පුංචි ඡන්දයට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලියුමක් නිකුත් කළා මේ අප මුදල් බාර ගන්නට එපාය කියලා. ඉතින් මේ සම්බන්ධව මැතිවරණ කොමිසම දැරි ලෙසින් විරෝධතාව දැක්වුවා. ඊට පස්සේ ඔහු ඒ ලියුම ඉවත් කරගන්නටත් කටයුතු කළා කියලා අපි මේ විශේෂාංගයෙන්ම ඔබට තොරතුරු හෙළිදරව් කළා. දැන් මේ ලියුම සම්බන්ධව විශාල වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වුණා, කතා බහට ලක් වුණා. එතනදී මොනවද විශේෂයෙන් අවධානයට ලක් වෙලා තිබුණු කරුණු?
මේ ලිපිය නිකුත් කරපු වෙලාවේ ඉඳලා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ ගැන අවදීන් හිටියේ. පාර්ලිමේන්තුව පසුගිය සතිය රැස්වුණු වෙලාවෙත් විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ පිළිබඳව අගමැතිවරයාගෙන් විමසීමක් කළා. මොකද ඔහු අග්‍රාමාත්‍යවරයා, ඔහු මේ විෂය භාර රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන ඇමතිවරයා. එතකොට ඔහුගෙන් මේ පිළිබඳව ඇහුවා. කොහොමුණත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අමාත්‍ය මණ්ඩලයේ ඒ වගේ තීරණයක් ගත්තේ නැහැ කියලා. තීරණේ තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වනේ අමාත්‍ය මණ්ඩලය ආයිමත් දැනුම් දෙනකම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අපේක්ෂක අපමුදල් තැන්පත් බාර ගැනීමෙන් වළකින්න කියලා නියෝගයක් නිකුත් කරනවා කියලා තමන්ට දන්වලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වලා තියෙනවා කියලා. ඒතකොට දැන්වේ කවුද කියලා ඇහුවොත් කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණයක් අනුව තමයි මේක මේ තීරණය ක්‍රියාත්මක කරේ කියලා ලිපියෙන් සඳහන් කරලා තිබුණා. හැබැයි විෂය භාර ඇමතිවරයා විදිහට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා අමාත්‍ය මණ්ඩලය ඒ වගේ තීරණයක් ගත්තේ නැහැ කියලා. ආයෙමත් පෙෆරල් සංවිධානය ගැන හඳාවදි කරලා තිබුණා. මේ වගේ තත්වයක් ඇතුලේ අමාත්‍ය මණ්ඩලය ගත්ත තීරණයක් ගැන බරපතල අවිශ්වාසයක් ඇති කරනවා කියලා පෙෆරල් සංවිධානය කිව්ව යනුව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මේ පිළිබඳව කිසිම ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. මොකද ඇමති මණ්ඩලයේ තීරණයක් ගත්ත නම් ඒ පිළිබඳව ඔප්පෙන්නේ ඉන්න ඕනේ. ඇමති මණ්ඩලය ගත්තේ නැහැ කියලා අගමැතිවරයා කියනවා. අමාත්‍ය මණ්ඩලයේ ගත්ත තීරණයක් අනුව කියලා අමාත්‍යංශ ලේකම්වරයා කියනවා. එතකොට මේක ඇත්තද නැත්තද කියන එක සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ප්‍රකාශයක් සිද්ධ කරන්න ඕන කියන අදහසින් ඒ අනුව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා දුරෙන් ඉල්ලා අස්වෙන්න ඕන කියන අදහස මේ වන විට පෙෆරල් සංවිධානය සමාජගත කරලා තියෙනවා. මේක ටිකක් ආందోళනාත්මක තත්වයක් බවට මේ ලිපිය පත් වුණු නිසා.
අපි දේශපාලනයෙන් ටිකක් පරිබාහිරයට ගිහිල්ලා ශ්‍රී ලංකාව මේ වෙනකොට ගිලිලා සිටින මේ ණය අර්බුදය හා සම්බන්ධ වන කාරණා කිරෙහි අවධානය යොමු කරමු. මේ අතෙක් තරාන්දමකින් දේශපාලනයටත් සම්බන්ධ කාරණාවක් තමයි. ඉන්දියාව සහ චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධව වන විවිධ මත පසුගිය කාලයේ ප්‍රකාශ කරමින් හිටියා. මේ සතිය වෙනකොට අලුත් තොරතුරු වාර්තා වෙනවා. අපි ඒ පිළිබඳව ඊළඟට අවධානය යොමු කරමු මනජ්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකන් ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගන්න ලංකාවට කවද හැකි වේද කියලා ගිය අවුරුද්දේ ඉඳලම සාකච්ඡා තිබුණේ. අවුරුද්ද ඉවර වෙනකොට මේක කරගන්න පුළුවන්ද, ඊට පස්සේ කොහොම මේ ආණ්ඩුව මේ අවුරුද්දේ පුළුවන් කියලා කොට මේක මාර්තුවක් වෙනවා කියලා. හැබැයි මොනවා කරන්නත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනෙක් රටවල් එකඟ වෙන්න ඕනේ. එතකොට මේ එකඟතා ඒ රටවල් ලබා දෙයිද කියන සාකච්ඡාව තිබුණා. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන්න මුලින්ම කැමැත්ත පර කරපු රට බවට ඉන්දියාව පත් වුණා. මේ කැමැත්ත ප්‍රකාශ කරලා නිල වශයෙන් ජාත්‍යන්තර අරමුදලට ඉන්දියාව දැනුම් දීලා තිබුණා. පස්සේ ඉන්දිය මේ විදේශ කටයුතු ඇමතිවරයාත් ලංකාවට ඇවිල්ලා ගියා. ඒ අතර දැන් ඊයේ දිනේ වාර්තා වුණා චීනයක් නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයටයි විදේශ කටයුතු අමාත්‍යංශයටයි ඔවුන්ගේ ස්ථාවරය දැනුම් දීලා තියෙනවා කියලා. එතකොට මේ සතියේදී නිල වශයෙන් චීනයේ ප්‍රකාශයක් නිකුත් කරන්න නියමිතයි. ජපානයත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කලින් කිව්වා. එතකොට ලංකාවේ ණයවලට සම්බන්ධ ප්‍රධාන පාර්ශව තුන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තමන්ගේ කැමැත්ත ලබා දීලා තියෙනවා. එහෙම වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයි කියන ලොකු විශ්වාසයක් තියෙනවා ප්‍රධාන රටවල් තුනම දැන් මේ වෙනකොට කැමැත්ත ලබා දීලා තියෙන පසුබිමක.
මනෝචර, ඔබ දැන් මොහොතකට කලින් සඳහන් කිරීමක් කළා මේ ඉන්දියා විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ආපු කාරණාව සම්බන්ධව. එහිදී ඔහු යම් මේ ණයවලට අදාළ නොවන තවත් කාරණා කෙරෙහිත් අදහස් ප්‍රකාශ කළා තිබුණා. ඒ පිළිබඳවත් කෙටියෙන් හෝ මම අවසන් වශයෙන් දැනගන්න කැමතියි.
ඔව්, ඉන්දියා විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දවස් දෙක සංචාරයක් ඔහු එක නිමා කළ බ්‍රහස්පතින්ද ඇවිල්ලා සිකුරාද ගියා. එන්න කලින් තමයි IMF එකට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණේ. විශේෂයෙන් ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක් තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක සාකච්ඡා තිබුණා. ඒවා පෞද්ගලික මට්ටමින් සිදුණු, පෞද්ගලික කියන්නේ විනාය සම්බන්ධ නොවි ඔවුන් දෙදෙනා පමණක් කරපු සාකච්ඡා කියලා සඳහන් වුණා. විදේශ කටයුතු ඇමතිවරයා මුණ ගැහුණා. ජනාධිපතිවරයාත් එක්ක ඒකාබද්ධ පොදු වැඩසටහන් ක්‍රියාවට නංවන්න කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. එතකොට ලංකාවේ මේ තත්ත්වය පිළිබඳව ඉන්දියාව අවබෝධයෙන් ඉන්න බව, ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ඔහු සඳහන් කරලා තිබුණා. එතකොට අවසාන වශයෙන් ලංකාවේ දැවැන්ත පුනර්ජනනීය බලශක්ති හැකියාවක් පවතිනවා. ත්‍රිකුණාමලයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් විදිහට සංවර්ධනය කරන්න ලංකාවත් එක්ක විශ්වාසදායක සහකරුවෙක් විදිහට ඉන්දියාවට කටයුතු කරන්න පුළුවන් කියලා ඉන්දිය විදේශ ඇමතිවරයා සඳහන් කරලා තිබුණා. ඒ වගේම පහුගිය දවසේ ජනාධිපතිවරයා උතුරේදී 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න මුළුමනින්ම මේ සංශෝධනය ක්‍රියාත්මක කරන්න කැමතියි කියලා කිව්වා. එතකොට දැන් ඔහු අවධාරණය කරලා තියෙනවා, ඉන්දිය විදේශ ඇමතිවරයා අවධාරණය කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලන බලය බෙදීමත් කියන කාරණයට විසඳුමක් අවශ්‍යයි. එහිදී 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නංවන්න පළාත් සභා මැතිවරණයත් කඩිනමින් පැවැත්වීම අවශ්‍යයි කියලා ඉන්දිය විදේශ අමාත්‍යවරයා සඳහන් කරලා තිබුණා. ලංකාවට උදව් කරන අතරේ ද්විපාර්ශ්වික ගිවිසුමත් සංකරණ අතරේ පළාත් සභා ඡන්දය පිළිබඳවත් ඔහුගේ අවධානය යොමු වෙලා තිබුණා. ඡන්දය පවත්වන්න අවශ්‍යයි කියලා ඔහුගේ පාර්ශවයෙන්ුත් ඔහු කියලා තිබුණා.
බොහොම ස්තුතියි මනෝජ්, මේ ගෙවිලා යන සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සාකච්ඡා කරන්න අලුත් තොරතුරු අපිට කියන්න සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ලැබෙන සතියේ සන්තදායලිත් හමු වෙමු. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම ස්තුතියි දිලොක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.